ගරු අභිමල් රත්නායක මන්ත්‍රීතුමා, ඊට පෙර මුලසුනට එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා.
ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා,
ගරු සභාපතිතුමනි, ආගමික කටයුතු සහ තැපැල් මෙයාශිත අමාත්‍යාංශ ගණනාවක් සම්බන්ධ තිබෙන විවාදයේදී ඉතාමත්ම කෙටි කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. ඒකෙදි මම ආරම්භ කරන්න කැමතියි මුලින්ම යම් යෝජනා කීපයක් ඉදිරිපත් කරමි. ඒක තමයි විශේෂයෙන්ම අපේ රටේ පැරණි බෞද්ධ පන්සල්වලත්, ඒ වගේම කතෝලික පල්ලි, අනිකුත් හින්දු කෝවිල්, ඒ වගේම ඉස්ලාමීය දේවස්ථානවල, විශේෂයෙන් පැරණි ඒවායේ ඉතාම වටිනා කියන පුස්තකාල තිබෙනවා ගරු සභාපතිතුමනි. මයිතර ඇමතුමාලා මේ දෙන්නම මේ ගැන අවබෝධයක් තියෙනවා කියලා. මේවා එක පැත්තකින් ඉතාම වටිනා කියන දුර්ලභ දේවලුත් තිබෙනවා. ඒ වගේම ඉතාම වටිනා අදහස් කරුණු සහිත දේවලුත් තිබෙනවා. සමහරවිට අපේ රට ගැන ඇත්ත අවබෝධයක්, අපි මේ ජාතික සමගිය ආගමික සමගිය ගැන තමයි මේ අද අමාත්‍යාංශ විවාදී ගොඩක් මන්ත්‍රීතුමාලා කතා කරන්නේ. මේක ඇත්ත පිළිබඳව ගොඩක් කරුණු තිබෙනවා. මම උදාහරණයක් කියන්නම් ගරු සභාපතිතුමනි. මීට අවුරුද්දකට පමණ පෙර මල්ලතු මහානායක ස්වාමීන් වහන්සේ මුණ ගැසීමේ කියපු අවස්ථාවකදී විශේෂයෙන් උන්වහන්සේ සම්බන්ධයි කුරුණෑගල රිදීගම රජමහා විහාරයට. එතකොට ඒ රිදීගම රජමහා විහාරය ඉතාම සුවිශේෂ තැනක්. ඒ ප්‍රදේශයේ බෞද්ධ ඒ පෙරහර පවත්වද්දී අවුරුදු 100කට ආසන්න කාලයක් තිස්සේ පෙරහරට අදාළ කරන යම් නිශ්චිත වගකීම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ ඉටු කරනු ලබන්නේ ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් ජනතාව. ඒක පාරම්පරිකව දැන් අවුරුදු 100ක් තිස්සේ එන දෙයක්. එතකොට ඒ මුස්ලිම් ජනතාවට ඒ පාරම්පරිකව පෙරහරේ වගකීම් පමණක් නෙමෙයි, ඔවුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ඉඩකඩම් පවා අවුරුදු 80කට 100කට කලින් ඒ රජමහා විහාරයෙන්ම වෙන්කර දුන්නු බවට මහානායක ස්වාමීන් වහන්සේම අපිට පෙන්වුවා. ඒ පන්සලට සම්බන්ධ පොතක තිබෙනවා. එතකොට දැන් ඇත්තටම ගත්තොත් මේක අපිට මං හිතන්නේ අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලේ හරි ජාතික පුස්තකාලේ හරි තියෙනවා කියලා සමහර තියෙන්න පුළුවන්. මං හිතන්නේ එම සුලබයි කියලා. ඉතින් මේක ඇතුලේ අපිට පෙන්නනවා මේ අපේ රටේ හිටපු ඒ ආගමික නායකයෝ කොහොමද මේ සහජීවනය ගැන කල්පනා කරලා තිබෙන්නේ කියලා. සමහ මුලින්ම කියන්න ඒ නිසා ඉල්ලීමක් කරන්නේ ඔය කියන නිශ්චිත කාරණේ ආරම්භය පමණක් නෙමෙයි. අපි ගොඩක් දන්නවා මේ පුස්තකාල පාවිච්චි ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. එක පැත්තකින් පන්සල් වලට, පල්ලි වලට, ආගමික ස්ථාන වලට ඒවා කළමනාකරණය කරන්න අවශ්‍ය කරන දැනුමකුත් නැහැ. ඒ වගේම අවශ්‍ය කරන සම්පත් ඇත්තෙත් නැහැ. අපිට මන්ත්‍රීවරු විදියට පන්සලේ ඇතුලේ තියෙන දේවල් වලට විමාදගත මුදල් වෙන් කරන්නත් බෑ. පල්ලියට, කොවිලටත් බෑ. ඒක වෙන් කරන්න පුළුවන් ඇමතුමාගේ අමාත්‍යාංශයට, රජයට. එනිසා ඇමතුරු දෙන්නටම මම කියන්නේ මේ ආගමික මැදිහත් විශේෂ ආගමික ස්ථාන අඩුගානේ මුල් වතාවට ප්‍රධාන පෙළේ පන්සල් කෝවිල් 50ක් හරි තෝරගෙන ඒවයි තියෙන පුස්තකාල. රජයේ මැදිහත්ලා දිනු කරන වැඩසටහනක් ආරම්භ කරන්න කියන ඉල්ලීම මුලින්ම කරනවා. දෙවැනි එක තමයි ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මුස්ලිම් සංවිධාන සහ මුස්ලිම් සමහර මන්ත්‍රීලාක මේ අදහස තිබෙනවා මම දන්නවා. විශේෂයෙන් මේ මුස්ලිම් ජනතාව සතුව තිබෙන එක විශේෂම හැඟීමක් තමයි, එක අවස්ථාවක් තමයි මේ මක්කම වන්දනාව යන්නේ. එතන මේකට අවුරුදු පතා ලංකාවට යම්කිසි සෞදි රජයෙන් වීසා ප්‍රමාණයක් ලැබෙනවා. සැලකිතු ගාණක් මගේ දැනීම ඇටියට 6000කට ආසන්න සංඛ්‍යාවක්. ඒක වෙනස් වෙන වෙලාවල් ඇති, 2200ක් යම් යම් වෙනස් වෙන වෙලාවල් ඇති. නමුත් මේක සැලකිය යුතු වංචාවක්. මේක සිද්ධ වෙන බව මට මේ පාර්ලිමේන්තුවේ ඉන්න වර්තමාන මන්ත්‍රීතුමාලත් කියලා තියෙනවා, හිටපු මන්ත්‍රීතුමාලත් කියලා තියෙනවා. ඉතින් මේක ලැජ්ජාවක්. එකක් මුස්ලිමී බැතමතුන්ගේ වැදගත්ම සිද්ධාස්ථානයට වඳින්න යන එක මේ රටේ දේශපාලනඥයෝ ටිකක් එකතු වෙලා හොරකම් කරනවා. ඊට පස්සේ ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමතියි අද මේක වෙලා තියෙන්නේ ඉතාම දේශපාලන වශයෙන් ඔයා මේ ටික ගන්න මම මේ ටික ගන්න කියලා වගේ ඉතාම පටු ක්‍රමයකට තමයි මේක යන්නේ. මං හිතන්නේ මට දරු මන්ත්‍රීත්වරයෙක්ම කිව්වා එතුමා වංචාවට හම්බෙච්ච උනේ කොහොමද කියලා. එතුමා මේ මන්ත්‍රී වෙන්න කලින් දැන් එතුමා මන්ත්‍රී කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මම විශේෂයෙන්ම මේ වගකීම තියෙන ඇමතිවරුතුමාලගේ ඉල්ලා සිටිනවා මේකට මැදිහත්වෙයි. දැන් ඉස්ලාම ආගම වෙනුවෙන් මිනිස්සු වන්දනාව යන්නේ යම්කිසි රාජ්‍යකින් දෙන සහනය වංචා කරන ලැජ්ජ නැද්ද මේක ඉන්න පන්තිවරුන්ට ඇමතිවරුන්ට? මේක අදයේ පටන් ගත්ත එකක් නෙමෙයි. ඔව් කියන්න ඇමතිතුමා.
වංචා කරනවා කියලා කියන්නේ දැන් අපිට ලැබෙන්නේ මේ කෝටා 2240ක්. දැන් මේ කෝටා ටික අපි ඒ ඒජන්තුර මාර්ගින් තමයි බෙදා දෙන්නේ. එයා තමයි එක්කන යන්නේ. දැන් සමහර අය සමහර ඒජන්තුවරුන් ඒ පොරොන්දුන පරිදි ඒ පාස්කම් ලබා දෙන්නේ නැති ප්‍රශ්නයක් පසුගිය කාලේ තිබුණා. මම පළවෙනි වතාවට ඒ සම්බන්ධව කොමසවපත් කරලා විභාග කරලා එයාට අසාධාරණ කීප දෙනෙක් හඳුනාගෙන එයාට නැවත ඒ මුදල් ලබා දුන්නා. ඉව මේ පසුගිය කාලේ යම් යම් මංචස් දුවලා ඇති. නමුත් අපි මේ රජයේ පත්‍රණ පස්සේ කිසිම චෝදනාවක් එහෙම නැහැ.
හොඳයි එතුමා, එහෙම නම් හොඳයි. නමුත් මම හිතන්නේ මේ රජය ඇවිල්ලා අනිත් කරපු දේ මම ඕක ගැන නිශ්චිතව දන්නේ. මේ රජය ඇවිල්ලා අනිත් කරපු වැඩ තියෙනවනේ. ඒව දිහා බලද්දි මට ඕක ඔබතුමා කිව්වට මට පිළිගන්න අමාරුයි. ඒ නිසා මොකද මේ ළඟදීත් ඕක ගැන සමාලෝචනයක් කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබුණා. මං ඒ නිසා ඉතා වකීමෙන් කියන්නේ මේවා හරි කැතයි. මේ දුප්පත් මිනිසුන්ට මක්කම යන දෙන 20කෙන් සල්ලි ටිකෙන් දේශපාලනඥයෝ සහ සල්ලි තියෙන මිනිස්සු ගසා කනවා කියලා තමයි අමුවට කිව්වොත් කියන්නේ තියෙන්නේ. ඒ නිසා ඒක වංචා කරන්න දෙන්න එපා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මා පිළිතුරු දෙන්න කැමති එක කරුණකට, මගේ අවසාන කරුණට මම මෙන්න කලින් විජේදාස රාජපක්ෂ ඇමතිතුමා සෝෂල් මීඩියා සම්බන්ධ පොදුවේ කිව්වා. මම කියන්න කැමති ඇමතිතුමනි, අද මේ රටේ ජාතිවාදය සහ ආගම්වාදය සම්බන්ධ මතු කරන අදහස් වලට තරුණ පිරිස ගොදුරු නොවී තියෙන්නේ සෝෂල් මීඩියා නිසා. දැන් සෝෂල් මීඩියා වලින් තමයි ඔය මම එදා මීට කලින් දවසකත් මම කිව්වා කාඩ්බෝඩ් දුටු ගැමුණුලා කාඩ්බෝඩ් ගෙන ගිස් කාන්ලා කාඩ්බෝඩ් වීරෝ ගොඩාක් එනවා. හැබැයි මේ කාඩ්බෝඩ් වීරෝ ආවම ඒ කාඩ්බෝඩ් වීරයන්ව ප්‍රශ්න කළා. මොකද Facebook එක කියලා කියන්නේ ඒක මේ ප්ලැට්ෆෝම් එක. ඒ ප්ලැට්ෆෝම් එකේ විවිධ දේශපාලන අදහස් ආගමික අදහස් තියෙන අය තරුණ අය ගොඩක් ඒක සම්බන්ධ තර්ක විතර්ක කරනවා. ඒ නිසා පළවෙනි දවසක් සතියක් දෙකක් ෂෙයාස් ගන්න වැඩි කරගෙන ලයිස් ගන්න වැඩි කරගෙන යන්න පුළුවන් වුණාට ඊට පස්සේ තර්කානුකූල සංවාදයක් ඒක ඇතුළේ වෙනවා. ඒ නිසා අවසානයේදී ගොඩක් කලාවට මේ රටේ පහුගිය ජාතිවාදී ආගම්වාදී උත්සාහයන් මෞග්‍ය අවුරුදු දෙකේම අපි දැක්කේවා. හැබැයි හැම වෙලාවෙදිම අපි කියන්න කැමති හැමතුමා මට තත්පර 10ක් දෙන්න මම තර්කය අවසන් කරන්න ඔබතුමාට අවස්ථාව දෙන්නම් මම. මේ සෝෂල් මීඩියා වලින් තමයි මේක බැලන්ස් කරන්නේ. නැතු ආණ්ඩුවෙන් කිසිම අවස්ථාවක මේක තේරුම් කළ දෙන ප්‍රවේශයක් ආණ්ඩුවෙන් කරන්නේ නැහැනේ. දැන් උදාහරණයක් විදිහට යාපනයේ සරසවි සිසු ගැටුම වෙලාවේ දරු විපක්ෂ නායක සම්බන්ධන මැතිතුමා ප්‍රකාශයක් කළා. ඒක හෙළා දැකපු නිසා බැලන්ස් වුණා මිසක් ඔබතුමාලාගේ ආණ්ඩුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හරි UGC චයාමන් හරි ඒ ජනතාවට හේතු වෙන පැහැදිලි කිරීමක් කරේ නැහැ.
ඔව් විනාඩි 2යි.
විනාඩි 10ක් නැගේ නෑ වගේ මතක. හොඳයි ඔබතුමා මොකද කල්පනා කරන්නේ?
ගරු විමල රත්නායක මන්ත්‍රීතුමනි, ඔබතුමා ඔය සමාජ වෙබ් අඩවි පිළිබඳව දේශපාලනික වශයෙන් කියන කරුණු පිළිබඳව මගේ ලොකු ගැටුමක් නැහැ. නමුත් මේ සමාජ වෙබ් අඩවි හරහා බුදුන් වහන්සේ එහෙම නැත්නම් යේසුස් වහන්සේ නබිතුමා මෙහෙම මෙමයි කියලා ඉතාමත්ම අශික්ෂිත විදියට බැනලා ඒ ජනතාව තුළ ජනතාවගේ හදවත් පෑරීම තුළ ඇති වෙන ගැටුම ඉතාම භයානකයි. ඒක සෝෂල් සමාජ වෙබ්පඩි වලින් වෙන හොඳ දෙයක් කියලා අපිට අනුමත කරන්න බෑ.
ඔව් මං කොහොසේත් මේක අනුමත කරනවා නේ. නමුත් මම කියන්න හදන්නේ ඒ එහෙම එකක් තමයි ගරු අමතුමා, මේ ආගම් හතරම ලෝක විවිධ කරලි කෝලාහාර මර්ධන ගර්ජන යටත් වීම ඔක්කොම අස්සේ අවුරුදු 2000ක් අවිල්ල තියෙනවා. ඒ නිසා මේ Facebook එක පිස්සෙක් පිස්සුමැටුවා කියලා කවුරු හරි ප්‍රකාශයක් කරා කියලා මේ ආගම් විනාශ වෙන්නේ නැහැ. දෙක තමයි අපේ රටේ ජනතාව යුද්ධකින් හොතට බටකාලා තියෙන නිසා දෙක එක මෝඩයන්ට එක එක බොරුකාරයන්ට අනවශ්‍ය විදියට ජනතාව මුලා කරන්නත් බෑ. මම හොඳ උදාහරණයක් කියන්නම්. ඔබතුමා ඔය කිව්ව කාරණේ ගැන මම අද විජිත හේරත් පන්තිතුමාත් කිව්වා ඩෑන් ගැන සිද්ධි. දැන් ඩෑන් වී දුටු ගමනු වෙලා හිටියේ. දැන් ඊට පස්සේ ඩෑන් රිමාන් කරලා එළියට ආවට පස්සේ ඩෑන් මොකද කියන්නේ? ඩෑන් කියනවා මාව අනාථ කළා, මේ හාමුදුරුව මාව ගසා කෑවා. තොර අර ඉස්ලාමීය කට්ටියත් එහෙම තමයි ඔක්කොම බොරුකාරයෝ එන්න චන්ඩි ටෝක් දීලා අන්තිමට පොලිසියෙන් ගාලා රිමාන්ඩ් කරනකොට වඳිනවා ඔව් බෑමතු මට වෙලාව නැහැ ඒ නිසා අලියෙක් නෙමෙයි අලියෙක් නෙමෙයි හරි කට්ටඩියේ හොර කට්ටඩියේ ඒ නිසා මම කියන්නේ ඒ ඒ ඒ මේ ඒ නිසා මම කියන්න හදන්නේ සෝෂල් මීඩියා තමුන්නාසත් පාවිච්චි කරන මේක තර්කානුකූලව තරුණ ප්‍රජාවට කියලා දෙයි ඉතින් ඒ අවසාන කරුණ වශයෙන් මම කියන්නේ මගේ වෙලාව අවසන් වෙච්ච නිසා විශේෂයෙන්ම අද තියෙන දේ තමයි ගරු ඇමතුමනි සභාපතිතුමනි අපේ රටේ ආගම් සම්බන්ධ බයක් තියෙනවා මිනිසුන්ට ලොකු බයක් දාලා තියෙනවා තමන්ගේ ආගම නැති කරන්න යන්නේ කියලා ඒ බය ඇතුලේ තමයි සෙල්ලම් කරන්නේ දැන් ඒ නිසා අපිත් අපි විශේෂම ආණ්ඩුවට කියන්නේ දෙයක් සිද්ධ වුණා මේ ගැන හරි ඇත්ත ඉතාම ඉක්මනින් ජනතාවට කියන්න දැන් උදාහරණයකට අතන පිළිම කඩනවා මෙතන පල්ලි කඩනවා කියලා කියනවා දැන් සමහර මන්ත්‍රීලත් ඇවිල්ලා කියනවා අච්චර කෝවිල් කඩලා තියෙනවා කියලා අපි දන්නවා එහෙම වෙලා නැහැ ඉඳලා හිටලා එකක් වෙලා තිබුණත් ඒවා ඔය කියන පසුබිමක් ඇතුලේ වෙච්ච දේවල් නෙමෙයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ඒ නිසා බිය ඇතුලේ තමයි මේ ජාතිවාදී ආගම්වාදී දෙකම වැඩ කරන්නේ තමන් ඒ නිසා පහුගිය කාලේ ඇතුලේ තිබිච්ච සිද්ධි ගණනාවකට අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා ඒවා ඒ කියන විදියට නෙමෙයි ඒ වගේම අපි විශේෂයෙන් මේ රටේ පොදුවේ මෙන්න මේ අදහස ඒ කියන්නේ දැන් සිංහල බෞද්ධ ජනතාව තුළ මතයක් තියෙනවා ඔවුන්ට වෙන රටක් නැහැ කියලා
දැන් කිටි කරමුනේ
හොඳයි විනාඩියකින් ඉවසංක සිංහල බෞද්ධ ජනතාව හිතනවා ඔවුන්ට වෙන රටක් නැහැ මේ රට ඇර කියලා ඒ නිසා ඔවුන් ලංකාවේ උතුරු නැගෙනහිර හැමතැනම ගැන සංවේදී ඒක ඔවුන්ට අයිතියක් තියෙනවා ඒ වගේම මම කියන්න කැමති මේ රටේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට වෙන රටක් නැහැ ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට වෙන රටක් නැහැ උන්ට ලංකාවක ඉඳන වෙන රටක් නැහැ එහෙනම් ඔක්කොම තමිල්නාඩුවේ පදිංචි වෙන්න පුළුවන් නේද එහෙම වෙන්නේ නැහැ දැන් ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාව සෞදි අරාබිකල ජීවත් වෙන්නේ ඒගොල්ලෝ කැමති නැහැ ඒ දැන් අපි මෙහෙම හිතමු මොකද බෞද්ධ කෝණයෙන් ගත්තොත් දැන් ලංකාවේ වැඩිම ලෝකේ වැඩිම බෞද්ධ ප්‍රතිශතයක් ඉන්න රට විජයදාස අමතුමා දන්නවා බුරුමේ මතන 94 දැන් අපිට බුරුමේ බෞද්ධ රටක් කියලා මේකේ ඉන්න බෞද්ධයන්ට කියලා බුරුමේ ඉන්න පුළුවන් මම හිතන්නේ මේ රටේ ඉන්න මිනිස්සු කිල්ල බෞද්ධ රටක් කියලා බුරුමේදී කියලා බුද්ධගාවේ බුදුහාමුදුරු ඉපදුනා කියලා මේ රටේ ඉන්න බෞද්ධයන්ට බුද්ධගාවේ ඉන්න කිල්ල බෑ දැන් ජෝන්සන් ජෝන් අමරතුන් අමතුමා කතෝලිකෙක් හද වතිකාන් එකේ ගිහිල්ලා ඉන්න බෑනේ ගිහිල්ලා ඉන්න පුළුවන් ගිහිල්ලා ඉන්න බෑ ඒක වෙන රටක් ඒ නිසා ශ්‍රී ලාංකීය කතෝලිකයන් අමතුමාට වෙලාව නැහැ ශ්‍රී ලාංකික කතෝලිකයන්ට තියෙන්නේ ලංකාව විතරයි
දැන් අවසන් කරමු
ශ්‍රී ලංකාවේ හින්දුයාට තියෙන්නේ ලංකාව විතරයි ඒ නිසා මේක අපි අවසාන වශයෙන් මම ඉල්ලා හිටින්නේ විශේෂයෙන්ම ජාතිවාදී ආගම්වාදී සිද්ධිවලදී ඒවයි සැබෑ ස්වરૂපය රටට හෙළිදරව් කරන ක්‍රමවේදයක් අවශ්‍ය අන්නේ ක්‍රමවේදේ නැති නිසා තමයි
මේ
යම්කි ස්පේස් එක ඇතුලේ ජාතිවාදී ආගම්වාදී ක්‍රියාවන් කරන්න කියන වචන ප්‍රමාණිතුනේ මගේ කතාව අසං කරන
ඊළඟට ගරු විජයදාස ඇමතුමා
විනාඩියකට වැඩි ගන්නේ නැහැ අපේ ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා කියපු ආකාරයට මේ සමාජ වෙබ් අඩවි වල පළවෙනි ඒවායින් කියන ඒවා තේරුම් බේරුම් කරලා එතුමාට අවබෝධ කරගන්න පුළුවන් ඒ බුද්ධි මට්ටම තියෙන උදවිය ඔබතුමා වගේ ඉන්නවා නමුත් සමහර උදවිය බොහොම ආවේගශීලී සභාපතිතුමනි දැන් මේ වගේ ප්‍රවෘත්තියක් දැක්කම මේවට ප්‍රතිචාර දක්වනවා ඒකට ප්‍රතිචාර දක්වන්නත් සමහරලාට ඒ සෝෂල් වෙබ් අඩවියක්ම පාවිච්චි කරගෙන පහර දෙනවා ඉතින් මේක තමයි පස්සේ කාලෙක යුද්ධයක් බවට පරිවර්තනය වෙන්නේ ඉතින් ඒකයි මේකේ තියෙන භයානක ඒක ඒ වගේ දෙයක් පාලනය කිරීමේ ක්‍රමවේදයක් හරියට අපේ රටේ නෙමෙයි ලෝක අනිත් රටවලත් නැහැ ඉතින් ඒ ගැටලුව නිසා තමයි අපි කියන්නේ ජනතාව දැනුවත් කරන්න අපි උත්සාහ කරනවා මේවට නොමග ගිහිල්ලා ආවේගශීලී නොවි ඉවසීමෙන් කටයුතු කරන්න
බොහොම ස්තුතියි ජයග්‍රහණ පෙරැමතුමා ඊළඟට ඔව් ගරු මේ අපේ
විමල් මන්තමයි කතා කිව්වේ මේ වංචාව කියේ එක මට ඊට පස්සේ තමයි තේරුනේ දැන් පස්සේ කාලවල හජ් වන්දනා සඳහා සමහර ඒජන්තවරුන් ලක්ෂ 9ක් විතර අය කරා නමුත් මම හිතුවා ඒක අසාධාරණයි කියලා මොනවද එච්චර මුදලක් ඒකට වැය වෙන්නේ නැහැ නමුත් ගියසරේ ලක්ෂ 4 මාර්ට අමොන ඒ අය යවන්න පුළුවන් වුණා ඒ නිසා සමහර හිතන්න පුළුවන් ඒක වංචාවක් සිදුවලා ඇති කියලා මවත් හිතනවා සමහර විට අසාධාරණ විශ්ව ඒකට උපයා ගත්තා කියලා. ඒ නිසා තමයි ඒක වෙනස් කරේ. මෙතන වංචාවක් කියන වචන මම හිතන්නේ මම පිළිගන්නේ
නැහැ. ජයග්‍රහණ පෙරැමතුමා මම කලින් පෞසු ඇමතුමාගේ නම මේ
ඔව් එහෙනම්
පෞසු ඇමතුමා හිටියේ නැහැ ඒ නිසා ඔබතුමාගේ නම මම කිව්වේ.
පෞසු ඇමතුමාට දෙනවා.
හා එහෙනම් පෞසු ඇමතුමා.
Chairman of committee, thank you very much sir. At the very outset I wish to convey our appreciation to his excellency Maithripala Sirisena, President of Sri Lanka and the Honorable Ranil Wickremesinghe, Prime Minister for appointing four honorable ministers in charge of ministries dealing with four major religions. This is a very practical move. Religious leaders and the laity play an important role in our societies. Unity and understanding among religion is extremely important in the country. If the country is to achieve economic progress, there must be unity among the followers of the four religions. Ministers who have clear understanding of the sensitivities of each of the religions can play a positive role in creating unity among them. We have four honorable ministers, adherents of their respective religions, in charge of the four ministries. It is therefore extremely important that the four ministers regularly meet and pave the way for unity. Honorable Minister in charge of the subject of Islamic affairs, Honorable M.H.A. Halim, is an active parliamentarian. He understands the religious tensions that have recently re-emerged in the country. He has taken steps to engage with the community activities, to consult and follow up on issues. No one should be allowed to insult the religion of anyone else. Hate speeches can only aggravate the tension. It can lead to painful conflicts. Our country cannot afford another July 1983. The country will get isolated and condemned. The great image of Buddhism will be tarnished forever. Minister Halim must engage with the other honorable ministers, the honorable Prime Minister and actually the President, and diffuse attempts to create conflicts. Honorable Halim and his officials in the Ministry and the Department of Muslim Affairs, including his hard-working brother Fahim, are doing excellent work in this regard. Last year, Hajj arrangements, for instance, have come up for appreciation by everyone. As a senior minister of the Muslim community, I wish to assure the honorable ministers of the four religious ministries my fullest cooperation to solve the problems. Let me now address some of our more serious issues. Chairman of committees, sir, I speak today with great trepidation and a heavy heart, a feeling I have never felt before as a people's representative of this August Assembly. I am sure most of us here must be sharing my own anxiety and fears of our beloved nation is facing extreme levels of religious tension. It is my view that these have been unnecessarily and deliberately created. Are we heading for a bleak future, an impending doom, all because of an uncontrolled small band of extremists who are hell-bent to create havoc by starting conflicts by using sick communal slogans and slander? These are attacks on religious freedom which will boomerang on the country. I am not the first person to voice my concern, but I don't want to be the last person to suffer in silence and ignominy when my community and the nation are under attack. I must put on record my disappointment, gloom and foreboding on a Sri Lankan and as a Muslim, and above all as a world citizen. But this is not what a mere speech giving exercise. We are engaged in Parliament. Whatever we speak must be heeded for the good of our country. Our good intentions must be translated into affirmative action. Then results must pave way for the greater protection of our people and just for tomorrow, but forever, if we are to enjoy peace and tranquility of our great country in years to come. What is affecting my nation? Why are our people incited to cut the throats of others in the neighborhood? Don't we have enough share in the blessed land? In a way, we are the envy of foreigners. We have earned the name as the Pearl of the East, a land of splendor. A country is well endowed with abundant natural resources, be it water, earth, greenery, mineral wealth, land, plantation, and as well as educated, skilled working force, and above all, illustrious historical past. But today, we are allowing a tiny minority of people to make a mockery of our nation. Are we going to step back and slide us into a bypass of hatred, and it will be choosing to adopt a path of no action towards a small band of irresponsible elements in our society? Why should anyone engage in destructive behavior in the name of religion, the sacred Buddhism? After all, that religion, Buddhism, was one of the best things that ever happened to Asia. So much so, the learned people of all use called the great Reverend Buddha as the light of Asia. Yet, these unruly elements draw the religion to the pavement. I must say, just to instill hatred towards all other minority communities of Hindus, Christians and Muslims who have come to regard this wonderful Sri Lanka as their country of birth. Don't we have all rights to live in this country? Are we not destined to give our best for the prosperity of our nation and make use of the opportunities for opulence for the unborn generation. Why have hatred speech and occasional violent behaviors suddenly erupted in the island? Many naive thinkers tend to believe it is a sponsored movement by some unhidden hands and external forces. So much conspiracy theory among abound as if the sponsors of communal hatred play the agenda of some vested interest to sow discord and disharmony so as to push back the progress we have achieved since the end of a long ethnic war and just to grab political power, whatever the case may be. I cannot compromise or overemphasize the fact that because the latest unpleasant communal hatred shown in the country, led by a handful of monks, many of our cherished political ideals and institutions are facing utter danger, if not collapse. We know that these monks do not have the support of the vast majority of the monks and the Buddhists in the country. Our country has faced more than its share of communal violence in the past, and worst of all, devastating ethnic war. Are we trying to recover from them, or do we want to worsen the already fragile atmosphere prevalent in the island? We are slowly winning the confidence and goodwill of foreign governments. If the current trend of communal infighting is once again highlighted, I don't need to remind you that we are going to be the big losers. Our top priority now is nothing but to rebuild the country, strengthen our infrastructure, regenerate our education and health sectors, create job opportunities and stand tall in the international community of nations. In short, we must now give priority to development goals. What good is there by rousing communal discord? Will it accomplish redemption for our people and coming generation? Well, by inciting innocent people and spreading lies and untruth about other people's religion, you may create mayhem of communal rights, which may well fit into agenda of those in the waiting to grab power. But what good it can do to our country? If we take one step ahead, we will be forced to take 10 steps behind. At best, you may destroy some property and kill a score of people by arming the gundas to do the job for you. So what next? In the annals of history, any and all such past vendettas against the minorities have caused nothing. But otherwise, Sri Lanka have not stepped forward one bit just because the Tamils and Muslims are attacked, killed, maimed, and their properties destroyed. Neither did this devastating act of violence advance the cause of great religion of Buddhism, except it brought bad name to as a devoted practitioner and to the country. Let me come directly to my point. Today, the activities and utterance of Buddha Sena and his rewards image as the greatest challenge to my community, the Muslims. Nay, it is one of the biggest challenges to the very existence of our government and the state. They cut into the fundamentals of the very basis of our state and the constitution. Reverend Gnanasera Thero has gone to the extent of hurling scorn on our parliament, ministers, and even the head of the state. He is becoming a one-man opposition leader of rabid violence, a one-man critic who thinks who poses all the way, savior of the singular people. But his utterance are steeped in lies, untruth, and poisonous ideas, which do not fit into our mainstream of liberal viewpoints. But they can easily mislead the people because they appeal to low emotions as regard allegations against minorities. All in all, there are claims of as if this country only belongs to Sinhalese Buddhists, and at times even dares to challenge the other minorities to go home to their so-called motherland in India or Arabia, and so on. Why are you tolerating this nonsense and poisonous statements? This is not the country of ours. The Sri Lankan Tamils, Muslims, which include the Moors, Malays, Boras, Maimans, and others who are born and bred in this country for generations. The Muslims' history goes back to as early as the 10th century, when they were welcomed with open arms by historical Sinhalese rulers who considered the Muslims as trustworthy in trade, commerce, international relations, etc. This country always had benevolent Buddhist rulers who brought great respect to the Buddhism worldwide. Did we ask for any special privileges which our Sinhalese brethren do not get Have we created trouble or destroyed Singhalese properties?
You have 2 minutes more.
Can't we pursue our religion and grant the same respect to all the other religions? Today, we Muslims are subject to ignominious insult. Never before, their prophet and God were subject to ninda. The blasphemous insult as we witnessed today. The other day, we heard and saw from film clip how Jnanasera's terror stooped to low level, hurling insult of the Muslim God, the Almighty Allah. He dragged God's name in the most insulting and hateful speech. In any other circumstances, Muslims react when their God and the Prophet are insulted. Probably that is what his advisors wanted. They want the Muslims to react violently for the hoodlums following them to commit arson, rape, robberies against the innocent people. We Muslims seek political and peaceful solution to words of such hate speeches and provocation. We are constitutionally safeguarded and the criminal laws against hate speeches. Above all, our nation leader, the president, has assured the punishment for hate speech, let it be anybody, whether it's a Muslim or a Sinhalese or a Tamil, he must be charged. We believe in our security institution to secure and maintain peace in this country and among the communities by instantly punishing the wrongdoers so that others would not dare to repeat it. In one sense, the terror is not insulting just the Muslims, but as I said, the entire government of government. If anarchy breaks out, it only helps those who want to grab and run a burning house and those working for regime change.
As a responsible government minister,
I urge all forces who love stability and prosperity of our country to come forward in droves to stop this mayhem by dangerous and destructive racial inciters. Our security and armed forces are ready to defend the sovereignty and peace of Sri Lanka. Above all, the Minister of Law and Order, the Prime Minister and the President in particular, must act in time with resolve to nip this unsettling movement in their bud. If not, all of us will be losers. The international community is following on these matters carefully. So please heed to my call as a senior minister who had worked hard with all communities to establish peace in this country. Thank you, sir.
Thank you. ගරු ජයග්‍රහණ පෙරැමතුමා
ගරු සභාපතිතුමනි
විනාඩි 5 ඔබ
මම හිත හතක් තියෙනවා වගේ ජාත් මෙතන මත් සංචාරක ගැන කතා කරන බොහොම හිටියේ මම කතා කරන දේ වුණා මම හිතනවා මේ ෆෞසි ඇමතුමා ජාතිවාදියෙක් නෙමෙයි මම දන්න තරමට බොහොම මධ්‍යස්ථ ලංක දේශපාලනේ දැන් මෙතන පේන්නේ අද සංචාර උඩලා මේක වෛරය පුපුරන පිටපත් වෙන මේකක සංවාදයක් වගේ මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර තැන වෙලා තියෙනවා මම පැහැදිලිව කියන්න ඕන මේ රටේ පුරවැසියෝ වශයෙන් ලාංකික වශයෙන් කාටත් එකම අයිතිය තියෙනවා මුස්ලිම් ජනතාව මේ රටට ආවේ වෙළඳ ව්‍යාපාරික විදිහට එතුමාලා භාර්යාව ගෙනාවේ නැහැ එතුමාලා මැදලා ඉන්නේ සිංහල අය මුල් නම තියෙනවා සිංහල අයගේ නම් තියෙනවා ඉතින් මේ රජයේ බලයට පත් කරලා තියෙන්නේ මට මතකයි ගරු කතානායකතුමා එයාට ගහලා මහා ජාතිවාදී පුරුණ වෙලාවේ එතුමිය අපිට කැම දෙන නෙමෙයි අපි කන්න නෙමෙයි අපිට මගහැරලා යන්නේ අපිට හිතුණා එතුමිය කියනවා එයාගේ පුතා ෆෝන් කරනවා එයාගේ පුතාට කිව්වල එන්න පිටරට එලි ගණන රපදිජෙට No I won't leave Sri Lanka I want to live in Sri Lanka මේ සිද්ධියෙන් එදා රාජකාරිය නීතිය ක්‍රියාත්මක නොකරලා ඒ එදා කරපු ඒ තේරපදුවාට ගහපු ඒ අවස්ථාවේ මෙතුමියගේ පුතා කියනවා Mother now I want to leave ශ්‍රී ලංකා and come back to another country කියලා මේ රටේ මමට ඒකන්න එතුමියගේ මම ඉල්ලගෙන ආවා සිංගප්පූරේ පනත සිංගප්පූරේ මගත රිකන්සිඩරේෂන් ජාතික සංවිධානය ඇති කිරීම සඳහා ලීකන් යූ හියුමන් රයිට්ස් කියන එකට එතුමා බැලුවේ ඉස්සර රට සංවර්ධනය කරන්න ඒ වර්ජන නැහැ ඒ සිංගප්පූරේ ලෝකයේ අද දියුණුම රට වෙලා අද හැමදේම ඒ සංවිධානය සඳහා පාර්ලිමේන්තුවේ පනත පස් කළ අනුමත කළ බලවත් කමිටුවක් තියෙනවා ඒ පනත මම ගෙනාවා ඉලගෙන ආව එන ගමන් ඔස්ට්‍රේලියාවේ ගිලෙන් ගමන් ඒ පනතින් තියෙන්නේ හැම ජාතිර ආගමර කුලයකට වර්ගයකට යම් ප්‍රශ්නයක් ඇතිකරුවොත් කැඳවනා ඒ අධිකරණය වගේ ස්වාධින සංගීතයක් කමිටුවට. අද එක්තර කැඳවලා ප්‍රශ්න කළ හිරේ අරිනවා. දැඩි දනුවන් දෙනවා. මෙතන සභාපතිතුමනි බලයක් අපිට දීලා ඒක එක්කන පටු විදියට මම හොද බෞද්ධයෙක්. මගේ තියෙන ප්‍රතිපත්ති ඔය දේශනා කරන අයගේ තියෙනවද මම දන්නේ නැහැ. මගේ ප්‍රතිපත්ති මගේ තියෙන වක්‍රයන්. බුදුරන් වහන්සේ ජේසුස් වහන්සේ මහමත්තුමා හින්දු ආගමේ කිසිම ආගමක වෛරය පතුරල නැහැ. මේ ලංකාව කියන දන අපි ඔක්කොම අයිතිය තියෙන දන. ඒ නිසා රජයක් විදිහට මම ජනප්‍රතිනිධිතුමාට කිව්වේ රටේ සංවර්ධනයක් කරනවා නම් අපිට අන්තවාදී අපේ මොන සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බර්ගර් වෙන්න පුළුවන්. මේවට ඉඩ දෙන්න බෑ අපිට. අපි නීතියක් ප්‍රියාත්මක කරලා දැඩි ලෙස ක්‍රියා කරුව නැත්නම් මේ රට අනුත ගිනි තියන්න අපිට දෙන්න බෑ අපිට. ඒ නිසා මම විඩාඩි ගන්න මේ කාරණය ගැනම කතා කළේ. මේ ප්‍රශ්නය අපිට දියොත් රටක කාට තැනක් නැහැ. සමහරු අන්තවාදීව පිටිපස්සෙන් පත්තු කරන්න අදාවි. බලය කියනක නෙමේ තියෙන්නේ රට බේරන්න. ඉතින් සංචාරක දියුණුවෙන්නත් මොනවා ආර්ථික දියුණුවෙන්නත් හම්බන්තොට අපි මහා ආයෝජන ඇති කරන්න යනවා. අක්කර ලක්ෂ 4 රැකියා දෙන සංචාරක වර්ධනය මගේ අමාත්‍යංශයෙන් මෙතුමා එක විශාල සංවර්ධන සංචාරක දියුණු කිරීමේ ඔය සංචාරක යන ප්‍රමාණයෙන් 75% මගේ සුලචිකල් බොඩ්නගල් නැෂනල් පාක්ස් වලට මැරයි. මේ ඔක්කොම යනවා. එහෙනම් මේ සමාජය හදන්න නීතිය කියනක අපේට සමුළුවක් තියෙන දූෂණ වංචා ගැන. ඒ දූෂණ වංචා ගැන ඒ සමුළුවෙන් පස්සේ දැඩි ලෙස මම අද කෘතාධිකාරී කිව්වේ දැඩි ලෙස අපි ක්‍රියා කරනවා. මම වරදක් කළත් එච්චරයි. නීතිය තියෙන්න ඕන. එහෙනම් අද මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කතා කළ මේ කාරණය ගැන අපි රජයක් විදිහට පිටරලා වගකීමක් ඇතුව නොබියව අපි පියවර ගන්න ඕන කියලා මම ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි. ගරු පියල් නිසන්ත මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, ඉතාමත්ම වටිනා අමාත්‍යාංශයන් කීපයක් පිළිබඳව කතා කරන්න ලැබීම පිළිබඳව ඔබතුමාටත් ඒකාබද්ධ විපක්ෂයටත් මගේ ගෞරවනීය ප්‍රණාමය ස්තුතිය පුද කරමු. මම මගේ කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මම පටන් ගන්න ලෑස්තීමේ 1926 දී අනගාරික ධර්මපාලතුමා ජනතාව අමතා කරපු කතාවකින් මගේ කතාව ආරම්භ කරන්න මම සූදානම් වෙනවා. මතක තියාගනින්න. කවදා හරි සුද්ධ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ 20,000 බෝකලාට පස්සේ. ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්ධෝ. උන් උඹලගේ දරුවන්ට උගන්වාවි ජාති ආගම් යන ભેදයක් එපා කියලා. උන් කියාවේ මේ රට උන් ඔක්කොටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරાવી. පන්සල් වටේ පල්ලි කෝවිල් හැදේවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්ධන්ට පුළුවන් බව මතක තියාගනින්න. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බෙහෙත් දෙනවා. ඉන් පස්සේ උඹලා උඹලා කොල්ලෝ කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. ඒ වගේම එතුමා ඊට පසුව වර්ෂයකට පසුව ගරු සභාපතිතුමනි තවත් ජනතාව අමතා කතාවක් කරනවා. අනික් ජාතින්ට දොස් කියන්න එපා. උඹලගේ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා. දැන් සුද්ධ උඹලට නිදහස දෙන්න යන්නේ. උඹලට ආදරකින් නොවේ. උන් හිතන්නේ ලංකාව උන්ගේ තේවත්ත කියලා. උන්ගේ අන්තක්පුරය කියලා. තේවත්ත වටේ සුද්ධන්ගේ පැටව බෝ වෙනකොට උඹලට හරි ආඩම්බරයි. පාට සුදු හින්දා එක එකට බැලකම් කරන නිවට ජාතියක් ගානට වැටෙනවා. එය ඒකාන්තයි. ભેද බින්නකම් කුලමල පක්ෂ ભેද බලතණ්හාව දැන්ම අයින් කරගත්තේ නැත්නම් උඹලා ජාතියක් හැටියට අන්ත පරිහානියකට වැටෙන බව වැඩි ඈතක නොවන බව මතක තියාගන්න. ගරු සභාපතිතුමනි, මම හිතන්නේ අනගාරික ධර්මපාලතුමා මේ කියපු ප්‍රකාශය අදටත් ඉතාමත්ම වලංගුයි කියලා. මොකද අද වෙනකොට මේ රට තුල දැවන්ත අර්බුදකාරී ගැටළු රාශියක් විශේෂයෙන්ම බෞද්ධ ආගම කෙරෙහි ඇතිවෙමින් පවතින යුගයක් හැටියටයි මම මේ යුගය හඳුන්වන්නේ. වසර 2600කට වඩා පැරණි සින්නක්කර ඔප්පුවක් තියෙන සිංහල බෞද්ධයා අද හරියට කුලී නිවසියන් වගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඒකට මම යම් යම් හේතු ඉදිරිපත් කරනවා. සමහර මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව මා පිළිබඳව එක්තරා වැරදි කෝණකින් දකින්න පුළුවන්. හැබැයි ඒත් මට කරන්න දෙයක් නැහැ. මං කියන්නේ මේ ඇත්ත කතාව. දැන් මේ ළඟදී උතුරු පළාත් සභාවේ ගරු සභාපතිතුමනි යෝජනාවක් සම්මත කරගන්නවා බුදු පිළිම විහාරස්ථාන ඉදිකිරීම තහනම් කියලා. මේ එක දෙයක්. ඊළඟට තමුන්නාසේ දන්නවා අපේ ආදරණීය රණවිරුවෝ තමන්ගේ ඇස් හිස් ලේ මස් දන් දීලා බේරගත්ත ඉඩම්වල ඒ පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ඉඩම් අද ඩෝසර් කරන්න පටන් අරගෙන තියෙනවා. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි මාසේ ඉඳලා අද වෙනකොට ඇත්ත කතා කරන අපේ නායක ස්වාමීන් වහන්සේලා කී නමක් සිරගත කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඊයේ පෙරේද වෙනකොට පිරිද්දම්ම උඩුවේ ධම්මාලෝක හාමුදුරු එරෙහිව මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් උසාවි යනවා. උසාවි ගිහිල්ලා කියනවා මේ පිරිත් ඇහෙනකොට මානසික ආතතිය හැදෙනවා, අධික රුධිර පීඩනය, හිස රදය, මේ සියලු ලෙඩ සියල්ලම හැදෙනවා කියලා. මම දන්නේ ගරු සභාපතිතුමනි මේ දේවල් නම් හැදෙන්නේ කුම්බාණ්ඩයින් පෙරේතින් වගේ අයට. ඉතින් ඒක නිසා පිරිතක් ඇහෙනකොට මේ ඔළුවේ හිස රදය හැදෙනවා නම්, ඊළඟට අධික රුධිර පීඩනය ඇති වෙනවා නම්, ඒ වගේම මානසික ආතතිය ඇති වෙනවා නම් මං හිතන්නේ ඒ මනුෂ්‍ය ගති ලක්ෂණ තියෙන අය නෙවෙයි කියන එක තමයි මගේ විශ්වාසය. ඉතින් ඒ වගේම තමයි අද අපිට මං හිතන්නේ හිරිකිතෙන් කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එක දෙයක් යහපාලන ආණ්ඩුවට මේ ධර්ම රාජ්‍ය ගොඩනගන්න යහපාලන්ට ගිය අය අද මොකට වෙලා තියෙන්නේ අයට? අද බකන් නිලාගෙන ඉන්නවා. බකන් නිලාගෙන ඉන්නව විතරක් නෙවෙයි අද මේ යහපාලන ආණ්ඩුව තුල මේ ධර්ම රාජ්‍ය ගොඩනගන්න බැරි වෙලා තියෙනවා. ඒ ගොඩනගන්න බැරිවීම තුල හරියට අර ගලේ පහරපු බලල්ලු වගේ තමයි සමහර පක්ෂ නියෝජනය කරන අය මේ පාර්ලිමේන්තුවේ ඇසිරෙන්නේ. ඒක නිසා ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම තමයි මම මේ දේ කියන්න ඕනේ, මං හොඳ බෞද්ධයෙක් වුණත් මම කිය යුතු කරුණක් තියෙන, මේ කරුණත් මම පැහැදිලිවම මේ සභාවේ කියනවා. ඒ කරුණ තමයි ගරු සභාපතිතුමනි සිංහල බෞද්ධයාට වෙන හානිය පිළිබඳව අපේ සමහර නායක හාමුදුරුවරු අද වගේ වගක් නැතුව මුනිවත රැකගෙන ඉන්නවා. අපි එක පැත්තකින් සමහර නායක ස්වාමීන් වහන්සේලාට ගැන අපි ආඩම්බර වෙන වගේම අපි මේ කනගාටුවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමු. ඒ වගේම තමයි කිතුණු අපේ කතෝලික පියතුමල්ලා අද සිංහල බෞද්ධය වෙනුවෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක ඉතාමත්ම ආඩම්බරයෙන් මේ සභාව තුළ කියන්න ඕන කතාවක්. ඇයි? ඔවුන් දන්න ඔවුන්ගේ හෘද සාක්ෂියට එකගව සිංහල බෞද්ධය කියන්නේ කවුද කියලා. ඉතින් ඒ නිසා අපි මේ සභාව තුළ බලය රැක ගැනීමට, එහෙම නැත්නම් තනතුරු රැක ගැනීමට, වරදාන වරප්‍රසාද රැක ගැනීමට තමන් ගේ ආගම පාව දෙන්න හදනවා නම් මං හිතන්නේ අපි ඒකට විරුද්ධ වෙනවා. අපි හැම ආගමකට ආදරෙයි. මේ රටේ හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔව් හොඳ බෞද්ධයෙක් වගේම ඔව් බෞද්ධ ආගමට විතරක් නෙවෙයි සිංහල ජාතියට විතරක් නෙවෙයි ඔව් අනිකුත් ජාතීන්ට ඒ වගේ අනිකුත් ආගම්වලට දැවැන්ත කාර්යභාරයක් කරා. මම පුංචි උදාහරණයක් කියන්නම්. මම බස්නාහිර පළාත් සභාවේ ඉන්නකොට බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නා. සියලුම පන්සල් පල්ලි කෝවිල් මේ සියල්ලටම ආධාර ලබා දීලා බස්නාහිර පළාත් සභාව තුල ඒ විහාරස්ථාන එහෙම නැත්නම් ආගමික ස්ථාන සියල්ල සංවර්ධනය කරන්න දායකත්වය දෙන්න කියලා. මේකට කියන්නේ සරුදම් අරුණැල්ල කියලා වැඩසටහන. ඒ සරුදම් අරුණැල්ල වසර ගානක් තිස්සේ ක්‍රියාත්මක කරගෙන ගියා ගරු සභාපතිතුමනි. නමුත් අද වෙනකොට පන්සලක විහාරස්ථානයේ යමක් නිර්මාණය කරන්න, කෝවිලක පල්ලියක යමක් සංවර්ධනය කරන්න ඒ දායකත්වය දෙන්නේ නැහැ. ඒ වගේම දහම් පාසලකට අවශ්‍ය කරන ඩෙස්ක් බංකුවක් හදන්න මුදල් දෙන්නේ නැති මට්ටමකට අද පළාත් සභාවත් පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ මේ විදියට ක්‍රියාත්මක කරගෙන ආපු හොඳ වැඩසටහන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට මේ රජය යහපාලන රජයත් සහයෝගය දෙනවා නම් අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට ඉන්නේ. අපි අපේ දායකත්වය දෙනවා. අපි හොඳ දේ හොඳයි කියන වගේම නරක දේ නරකයි කියනවා. ඒ වගේම මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මම නියෝජනය කරන්නේ බේරුවල ආසනේ. මම බේරුවල ආසනේ නියෝජනය කරනවා. බේරුවල ආසනේ ප්‍රධානම ආදායම් මාර්ගයක් හැටියට සංචාරක ව්‍යාපාරය තියෙනවා. අපේ ගරු සංචාරක ඇමැතිතුමා ඔබතුමාට මම බොහොම ගරු කරන කෙනෙක්. හැබැයි මම එක පැත්තකින් කනගාටු වෙන්නේ ගෝල්ඩන් මයිල් රන් සැතපුම කියන බේරුවල සංචාර කලාපයේ පිළිබඳව තාමත් ඔබතුමාගේ අවධානය යොමු වෙලා නැහැ. තාමත් ඔබතුමාගේ අවධානය යොමු වෙලා නැහැ. ඒ වගේම තමයි ඔබතුමා අනිවාර්යයෙන්ම මම පැහැදිලිවම දන්නෝ මෙහෙම සංචාර කලාපයක් තියෙනවද කියලා පිළිබඳවත් දන්නේ නැහැ කියන අදහස තමයි මම කියන්නේ. මම මේ කතාව ගිය අයවැයේදීත් මගේ ගරු ඇමැතිතුමනි මම ඔබතුමාට කිව්වා අපි මේ සංචාර කර්මාන්තයට එහෙ බේරුවල සංචාර කර්මාන්තයේ ගෝල්ඩන් මයිල් රන් සැතපුම කියන සංචාර කලාපයට අපි කුමන හෝදයක් කළ යුතුයි ඔබට මතක ඇති ගරු සභාපතිතුමනි. එදා රනිල් වික්‍රමසිංහ අපේ අග්‍රාමාත්‍යතුමා කියපු කතාවක් තමයි අපි ප්ලේන්ටි බොන රොටි කන සංචාරකින් ලංකාවට ගේන්නේ නැහැ කියලා. මම විශ්වාස කරනවා ගරු සංචාරක ඇමැතිතුමා ඇතුළු මේ යහපාලන ආණ්ඩුව සංචාරකින් ගෙන්නනවා. හැබැයි සංචාරකින් ගෙන්නුවට වැඩක් නැහැ. ඔලුගෙඩි සංඛ්‍යාව වැඩි වුණාට වැඩක් නැහැ. අද සංචාර කර්මාන්තයේ ඉන්න මධ්‍ය පරිමාණයේ සුළු පරිමාණයේ සංචාරක ව්‍යාපාරින් අද අනාථ වෙලා නන්නත්තර වෙලා අද කබලෙන් ලිපට වැටලා තියෙන සංචාර කර්මාන්තයේ එහෙ ප්‍රදේශ තුල එහෙ ප්‍රදේශ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි මම මුළු ලංකාව පුරාම මේ සංචාරක ව්‍යාපාරයේ පිළිබඳව සොයා බලන මං ගුරුවරෙක් වුණාට මම මේ සංචාර කර්මාන්තයට ගරු ඇමැතිතුමා බොහොම ලැබී මං ඔබතුමාට ඕනම වෙලාවක කොන්දේසි විරහිතව මං තමුන්නාන්සේට සහයෝගය දෙනවා මේ ව්‍යාපාරයේ නගා සිටුවන්න.
යම් යම් අවස්ථාවලදී
මේ සංචාරක ව්‍යාපාරයේ වෙනුවෙන් ඔබතුමා ලොකු කැපවීමක් කරන්න මේ නිලධාරින් එක්ක එකතු වෙනවා. මම ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒවා පිළිබඳව අපි හොඳ දේ හොඳ විදියට දකින පිරිසක්. ඒ නිසා මම කියන්නේ මේ සංචාර කර්මාන්තයේ තියෙන ගැටලු කීපයක් තියෙනවා. එහේ බේරුවල සංචාර කර්මාන්තයේ තුල අද රිවෙරිනා පාම්ගාන් ස්වානි කියන ප්‍රධානම සංචාරක හොටෙල් අද මග සංවර්ධනය අතරමඟ නැවතිලා. මේ නිසා කාමර සංඛ්‍යාව මොනතරම් අහිමි වෙලා තියෙනවද ඒ ප්‍රදේශෙට. ඒ වගේම මේ අහිමි වීම සිද්ධ වෙන්නේ එදා පොලි අනුපාතයේ 9%ට තිබිච්ච පොලි අනුපාතයේ මේ සංවර්ධන මේ ව්‍යාපෘති සංවර්ධනය කරන්න ඒ ව්‍යාපාරිකෙන් ලබා දෙන අද 17% දක්වා වැඩි වෙලා තියෙනවා. මම දන්නේ ගරු ඇමතුමනි ඇයි මේ தත්වෙට හේතුව කුමක්ද කියලා. ඒ වගේම තමයි මම බොහොම ආඩම්බරෙන් කතා කරනවා ඔබේ පැත්ත නියෝජනය කරත් එදා බස්නාහිර පළාත් සභාව හිටු සංචාරක ඇමතිවරයා නිමල් ලංස ඇමතුමා මගේ ඉල්ලීමට ඒ සංචාර කලාපයේ විදුලි පද්ධතිය ඇති කරලා සෝලා පව විදුලි පද්ධතිය ඇති කරලා ලෝකයේ තියෙන හොඳම බීච් ක්ලීන් යන්ත්‍රය වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රය ලබා දීලා ඒ සංචාර කලාපය තුළ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරලා ඊළඟට සංචාරයින්ට මඟ පෙන්වන් රියදුරන් මේ සීලු දෙනාටම ආකල්පමය වෙනසක් ඇති කරමින් සම්මන්ත්‍රණ ඒ වගේම වැඩමුළු තියලා සංචාර කර්මාන්තය යම් දියුණුවක් ඇති කරන්නට උත්සාහ ගත්ත අමාත්‍යවරේ. ඒ නිසා මම එතුමාටත් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙමින්, ඒ සියලු දේවල් සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ පාලන කාලේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ යහපාලන කාලය තුලත් මේ සංචාර කර්මාන්තයට දෙයක් සිදු වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක නැවතත් ගරු ඇමතිතුමනි, මම සංචාර කර්මාන්තයේ ඔබ ගන්න හොඳ සියලු වැඩ කටයුතු වලදී ඔබට සහයෝගය ලබා දෙන්න, මේ නිලධාරින් සහයෝගය ලබා දෙන්න, මගේ අහිංසක සංචාර කර්මාන්තයේ ඉන්න සියලු දෙනා වෙනුවෙන් කැප වෙනවා කියන ප්‍රතිඥාව ලබා දෙමින් මම මගේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට
ඊළඟට සුජිත් පෙරේරා මන්ත්‍රීතුමා විනාඩි 4ක් තියෙනවා.
මන්ත්‍රීතුමනි, සංචාරක අමාත්‍යාංශයේ ඒ වගේ මනුකුත් අමාත්‍යංශ කීපයක් ගැන වැසිසිසේ විවාදයට ගන්න අවස්ථාවේදී මේ සම්බන්ධව අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට මේ අවස්ථාවේදී මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා සංචාරක අමාත්‍යංශය ගැන කතා කරුවොත් අපි දන්නවා ලංකාවට විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් සංචාරක ව්‍යාපාරය සෑම රටකටම ඉතාමත් වැදගත්. අපි දන්නවා විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාවය ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතාවයන් ඒ විතරක් නෙමේ රටක් හැටියට විශේෂයෙන්ම විදේශ විනිමය උපයා ගැනීම ප්‍රධාන ආදායම් මාර්ගයක් හැටියට සංචාරක ව්‍යාපාරය සියලුම රටවල් වලට ඉතාමත් වැදගත් කියන එක මේ අවස්ථාවේ අපි සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම අපේ වර්තමාන අමාත්‍යතුමත් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අග්‍රාමාත්‍යතුමා මේ රජයේ පිහිටෙව්වට පස්සේ විශේෂයෙන්ම ජාතික රජයේ පිහිටෙව්වට පස්සේ අපි දන්නවා සංචාරක ව්‍යාපාරය සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ තියෙන අවස්ථාවක්. ඒ වගේම අපි ජාතික රජයක් පිහිටුවට පස්සේ විශේෂයෙන්ම අපි දන්නවා ජාත්‍යන්තර වශයෙන් මේ සංචාරක ව්‍යාපාරයට අද හොඳ පිටුවහලක් ලැබිලා තියෙනවා. අපිට මතකයි ඉති ඉස්සෙල්ලා ජාත්‍යන්තර වශයෙන් අපිට ලොකු සහයෝගයක් තිබුණේ නැහැ. ඒ වගේම අපි ජාත්‍යන්තර වශයෙන් අද සහයෝගය දිනාගෙන විශේෂයෙන්ම ජාතික වශයෙන් අනිකුත් රටවල් එක්ක සුහදව කටයුතු කරන අවස්ථාවේ මම හිතන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තියෙන හොඳම අවස්ථාව මේ අවස්ථාව කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් මෙතනදී අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි, සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනකොට විශේෂයෙන්ම කාල වේලාවක් නැති නිසා මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් මම නියෝජනය කරන යටිඅන්තර මැතිවරණ කොට්ටාසේ හිතුවගල සංචාරක ක්‍රියාකලාපය මම හිතන්නේ මම පෞද්ගලික කරු අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කෙරුවා. අත් වශයෙන්ම කරු අමාත්‍යතුමා ඉතාම උනන්දුවෙන් විශේෂයෙන්ම හිතුවගල ප්‍රදේශයේ වෙනම සංචාරයක් කරන්නට ඒ වගේ මේ සම්බන්ධව හොයලා බලන්න යන්න මාත් එක්ක මම හිතන්නේ විශේෂයෙන්ම දිනයක් යොදාගෙන තිබුණා. කෙසේ වෙතත් කරු මන්ත්‍රීතුමනි, සංචාරක ව්‍යාපාරයේ හිතුවගල ප්‍රදේශයේ ගත්තාම අපිට විශේෂයෙන්ම අමතක කරන්න බෑ හිතුවගලටම ආවේනික, විශේෂයෙන්ම අපේ රටට ආවේනික වෙලා තියෙන හිතුවගල රාප්ටිං ව්‍යාපාරය. විශේෂයෙන්ම කැලණිගඟ ආශ්‍රිතව හිතුවගල නගරයේ කේන්ද්‍ර කරගෙන තමයි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. ඒ නිසා අද අත් වශයෙන්ම ආසියාවේ පැත්තෙන් ගත්තත් හිතුවගල ප්‍රදේශයේ රාප්ටිං ව්‍යාපාරය ඉතාමත් වැදගත් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට අද පත් වෙලා තියෙනවා කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ රාප්ටිං ව්‍යාපාරය සම්බන්ධව පහුගිය දවස්වල නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ගන්නවා පැනගලා තිබුණා. ඒකට හේතු වෙලා තිබුණේ තමුන්නාසල අපි දන්නවා, විශේෂයෙන්ම අමාත්‍යතුමත් දන්නවා මේක බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපාරය. විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය ඒ වගේ විදුලි බල අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මීට අවුරුදු ගණනාවක් ඉස්සෙල්ලා බ්‍රෝඩ්ලන්ඩ් ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්න කටයුතු කෙරුවා. මේ ආරම්භ කිරීම තුළ විශේෂයෙන්ම අද මම හිතන්නේ ලොකු සැකයක් ඒ වගේම සාංකාවක් තියෙනවා මේ ව්‍යාපාරයේ තවදුරටත් ඉදිරි කාලයේදී ගෙනියන්න පුළුවන් කමක් ලැබෙයිද කියලා. ඉතින් මම හිතන්නේ පහුගිය දවස්වල විවිධ උද්ඝෝෂණ ඒ වගේම විවිධ සාකච්ඡාවල් ඒ අමාත්‍යාංශ මට්ටමින් ඒ වගේම විවිධ සංවිධාන මට්ටමින් පවත්වන්න කටයුතු කරලා තිබුණා. නමුත් අද වෙනකම් මම හිතන්නේ ඒ සම්බන්ධව සාධාරණ බිය මේ ව්‍යාපාරයේ ඉදිරියේදී තියෙන තර්ජනය ගැන අද මම හිතන්නේ ප්‍රදේශවාසීන් නැවත වරක් අපෙන් වැටින් වැට මේ ප්‍රශ්න කරන අවස්ථාවක් තියෙනවා. ඒ සම්බන්ධ මේ අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමනි, ගරු අමාත්‍යතුමාගේ අවධානය සඳහා යොමු කරන්න කැමැති විශේෂයෙන් මේ සම්බන්ධව අධිකරණයේ නඩුවකුත් විභාග වෙන අවස්ථාවේ මේ අපේ ඒ ව්‍යාපාරට සම්බන්ධලා ඉල්ලා හිටින්නේ විශේෂයෙන්ම විදුලි බල අමාත්‍යාංශයත් ඒ වගේම සංචාරක අමාත්‍යාංශයත් ඒකාබද්ධ වෙලා ආවෝත්තා ගිවිසුමක් අත්සන් කරලා මේක නිසියාකාරව ක්‍රමවේදයකට මේ කැලණිගඟට ජලය මුදා හැරීමේ වැඩ පිළිවෙලක් රජයේ මැදිහත්වල අමාත්‍යාංශ මට්ටමේ මැදිහත් වෙලා ඒක සම්බන්ධව ස්ථිරසාර වැඩ පිළිවෙලක් යොදලා දෙන්නේ කියන එක තමයි ඒ ප්‍රදේශවාසීකට සම්බන්ධලා තියෙන ව්‍යාපාරිකෝ ඉල්ලා හිටින්නේ. ඒ නිසා මම ඉල්ලා හිටුණා ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරලා විශේෂයෙන් විදුහල අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා මේ යට ස්ථිරසාර මේ වසරේ වැඩි කාල සීමාවක් තුළ ජලය නිසියාකාරව හැම අවස්ථාවෙදිම ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තිබුණොත් මම හිතන්නේ එයාගේ රැකියා සුරක්ෂිතභාවය ඒ විතරක් නෙමේ සංචාරකයන් ඉතාමත් වැදගත් ආකර්ෂණීය සේවාවක් දෙන මේ රාජ්‍ය ව්‍යාපාරය අපිට තවදුරටත් ලංකාවේ පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒක මම හිතන්නේ කිතුකර ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට ඉතාම වැදගත් වෙලා තියෙනවා.
දැන් කෙටි කරන්න.
ඒ වගේම ගරු මන්ත්‍රීමනි අනික් කාරණාව තමයි කිතුකර නගරයේ. ඔබතුමාට මම කලින් කිව්වා විශේෂයෙන්ම අද වෙනකොට කිතුකර නගරයේ තියෙන තත්ත්වය සංචාරකින්ට එන්න පුළුවන් තත්ත්වයක් නැහැ. බොහොම අඩුපාඩුකම් තියෙනවා. වැසිකිරි පහසු ගන්න නැහැ. අඩුම තරමින් සංචාරකයෙකුට ඇවිල්ලා තමන්ට මුදල් ටිකක් ලබා ගන්න ATM යන්ත්‍රයක් නැහැ. බැංකු කීපයක් තිබුණත් ATM යන්ත්‍රයක්වත් නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටනවා ඒ සම්බන්ධ අවධානය යොමු කරලා. කඩිනමින්ම මේ කිතුකර ප්‍රදේශයේ තියෙන තවත් කරුණු කීප රාශියක් තියෙනවා. මේ ප්‍රදේශය ගැන කතා කරන්න. නමුත් කාල වේලා ඉක්ම යන නිසා මම කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබතුමා ඉදිරි කාලෙදී බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රදේශයේ සංචාරය කරන්න ඒ අවස්ථා අනුකූලව මේ අඩුපාඩුකම් ටිකත් අපි සාකච්ඡා කරලා මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඔබතුමාගේ සහයෝගය ලබා දෙන හැටියට ඉල්ලා සිටිමින් ඒ වගේ මේ ව්‍යාපාරය ඔබතුමා සංචාරක ව්‍යාපෘතිවරයා හැටියට මේ වැඩපිළිවෙළ සාර්ථකව ගෙනියන්න බොහොම උනන්දු වෙනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙළ සාර්ථකව ගෙනියන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්ප ප්‍රාසම් කරනවා.
බොහොම ස්තුතියි. Next honorable Mrs. Sri Chandrasa.
நன்றி கௌரவ தலைவரவர்களே. இன்று புத்த சாசனம், முஸ்லீம் சமய அலுவல்கள், கிறிஸ்தவ சமய அலுவல்கள் தொடர்பாக இன்றைய இந்த விவாதத்திலே எமது நாடு இந்த இனம் மதம் என்ற பேதங்களின் அடிப்படையில் தான் நீண்டகால யுத்தத்தை சந்தித்து இன்று ஒரு பின்தங்கிய நிலையில் அனைத்து துறைகளிலும் அனைத்து வளங்களிலும் ஒரு பின்தங்கிய நிலையில் இருக்கின்றது. இந்த இடத்திலே இன்றைய நல்லாட்சியின் நல்லிணக்கத்தின் அறிகுறியாக நான் ஒரு கருத்தை இங்கு முன்வைக்க விளங்குகின்றேன். இந்த பாராளுமன்றம் ஒரு அதி உயர் சபை. இந்த நாட்டு அனைத்து மக்களையும் பிரதிநிதித்துவப்படுத்துகின்ற உறுப்பினர்கள் ஒன்று கூடுகின்ற இந்த வளாகத்திலே ஏன் எமது மூவினத்தையும் எமது மதங்களையும் நல்லிணக்கத்தின் அடிப்படையில் வெளிப்படுத்தக்கூடிய விகாரை, கோயில், தேவாலயம், பள்ளிவாசல் என்பவற்றை இந்த பாராளுமன்ற வளாகத்திலேயே ஒரு தொடராக நாம் அமைப்பதற்கு முன்வந்தோம் என்றால் எமது நல்லிணக்கத்தை, இன மத வேறுபாடற்ற அந்த நிலையை நாம் வெளிப்படுத்தக்கூடிய ஒரு சூழலை ஏற்படுத்தக்கூடியதாக அது அமையலாம் என்ற எனது கருத்தை நான் இங்கு முன்வைக்கின்றேன். அது மட்டுமல்ல, இந்த எமது எதிர்கால பிள்ளைகளுக்கு ஒவ்வொரு மதத்தின் அடிப்படையில் அறநறை வகுப்பு, மறைக்கல்வி, பன்சாலை போன்ற பல்வேறு விதமான கல்விகளை ஞாயிற்றுக்கிழமைகளில் கல்வி கற்பிப்பதற்கென பல்வேறு ஒழுங்குகள் மேற்கொள்ளப்பட்டிருக்கின்றது. இந்த வகுப்புகளிலே சமய போதனை என்பவற்றோடு இணைந்ததாக எமது பிள்ளைகளுக்கு, எமது வருங்கால சந்ததியினருக்கு விட்டுக் கொடுப்புகள், நல்லிணக்கம், மரியாதை செலுத்துதல், ஒற்றுமையாக வாழ்தல், அறம், நேர்மை, உண்மை போன்ற விடயங்களை மத பேதமற்ற வகையில் அனைத்து பிள்ளைகளுக்கும் நாம் கற்றுக் கொடுக்கக்கூடிய ஒரு சூழலை ஏற்படுத்த வேண்டும். இதற்காக அர்ப்பணிப்போடு எதுவித ஊதியமும் இன்றி பணியாற்றுகின்ற அந்த சம்பந்தப்பட்ட சமய சார்ந்த ஆசிரியர்களுக்கு பயிற்சி வகுப்புகளை நடாத்துவதற்குரிய ஒழுங்குகள் மேற்கொள்ளப்பட வேண்டும். இதன் மேலாக சுற்றுலாத்துறை தொடர்பாக கருத்தை கூறுகின்ற பொழுது கௌரவ அமைச்சர் அவர்களே, இந்த வடபகுதியிலே இந்த யுத்தத்தின் பின்பு அங்கு படையெடுத்து வருகின்ற ஊர்வலமாக அல்லது சுற்றுலா என்ற அடிப்படையில் வருபவர்களுக்கு நாம் எதனை அவர்களுக்கு காட்டுவதற்கு வைத்துள்ளோம்? கிளிநொச்சி நகரிலே ஏனையின் வீதியிலே யுத்தத்தின் பொழுது இடிந்து விழுந்த அந்த பெரிய நீர்த்தாங்கியை நாம் அடையாள சின்னமாக வைத்திருக்கின்றோம். கிளிநொச்சியின் டிப்போ சந்திக்கு அருகில் அங்கு ஓர் யுத்த சின்னம் ஒன்று அடையாளப்படுத்தப்பட்டிருக்கின்றது. பல வெடிப்புகளினிடையே நேரே நிமிர்ந்து வந்து பூத்திருக்கின்ற ஒரு தாமரை பூவை அங்கு சின்னமாக வைத்திருக்கின்றோம். அதை கடந்து ஆனாரைவுக்கு செல்கின்ற பொழுது பல யுத்த சின்னங்கள் அங்கு அடையாளப்படுத்தப்பட்டு பாதுகாக்கப்படுகின்றது. இவை என்ன எமது மக்களுக்கு எடுத்து கூறுகின்றது? இந்த யுத்தத்திலே இறுதி யுத்த இடம்பெயர்வு, அதனுடைய இழப்புகள், அதனுடைய சுமைகளை சுமந்து அந்த யுத்தத்தின் வடிவை சுமந்து கொண்டிருக்கின்றவர்கள் என்ற வகையில் கூறுகின்றேன். இந்த சின்னங்கள் எமது எதிர்கால சந்ததிகளுக்கு என்ன செய்தியை கூறுகின்றது? யுத்தம் என்பதை அந்த யுத்தத்தினுடைய பழைய நினைவுகளையே மீட்டி பார்க்க முடியாத மனநிலையில் இருக்கின்ற எமது மக்களுக்கு அந்த யுத்த வடுக்கள், அந்த யுத்தத்தினுடைய இந்த அடையாளங்கள் என்னத்தை போதிக்கின்றது? ஆகவே தயவு செய்து இவ்வாறான இந்த அடையாள சின்னங்களை நீக்கி இந்த இடங்களிலே இந்த சுற்றுலாத்துறை என்ற வகையிலே இந்த 2017 முன்மொழியப்பட்ட வரவு செலவு திட்டத்திலே கௌரவ நிதியமைச்சர் அவர்கள் சுற்றுலா கைத்தொழிலுடன் இணைந்த துணை கைத்தொழிலை உருவாக்குதல் என்ற ஒரு திட்டத்தை அவர் முன்வைத்திருக்கின்றார். நான் இதை வரவேற்கின்றேன். இவ்வாறாக இந்த யுத்தத்தின் அடையாள சின்னங்கள் இருக்கின்ற இடத்திலே ஏன் வடபகுதியின் கற்பக தரு என்று கூறப்படுகின்ற இந்த பனை சார்ந்த ஒரு கைத்தொழில் சாலையை இதில் ஒரு இடத்தில் நிறுவக்கூடாது? இந்த ஏனைய இடங்களில் இருந்து எமது வடபகுதி நோக்கி இந்த ஏனையின் வீதியாக வருகின்றவர்கள் இந்த பனைசார் கற்பகம் என்று கூறப்படுகின்ற அந்த பனைசார் உற்பத்திகளை அதனுடைய நன்மையை அவர்கள் அனுபவிக்கக்கூடிய வகையிலும் அந்த கைத்தொழில் சாலை உற்பத்தி ஊடாக இயற்கையாக காணப்படும் மூலப்பொருளை பயன்படுத்தி அங்கு வேலை வாய்ப்புகளை வழங்கக்கூடிய வகையிலும் மக்களை ஊக்குவிக்கின்ற வகையிலும் அந்த சுற்றுலா துறையை ஊக்குவிக்கின்ற வகையிலான செயல்திட்டங்களை முன்னெடுக்க வேண்டும் என்று நான் இங்கே பரிந்துரை செய்கின்றேன். அதனை விட நவீன தொழில்நுட்பம் இன்று வளர்ந்திருக்கின்ற இன்றைய நவீன தொழில்நுட்ப யுகத்திலே இந்த தபால் துறையானது தன்னுடைய சின்னத்தை இன்றும் பதித்துக் கொண்டிருக்கின்றது. ஆவணங்கள் ரீதியாக உறுதிப்பட்ட ரீதியான ஆவணங்களுக்கு இந்த தபால் துறையினுடைய செயற்பாடு அதனுடைய சேவை மிகவும் இன்றியமையாத ஒன்றாக அமைகின்றது. ஆனாலும் இந்த யுத்த காலம் முடிவடைந்த பின்பும் வடபகுதியிலே இன்றும் பல தபாலகங்கள், பல உபதபாலகங்கள் தமக்கென ஒரு நிரந்தரமான கட்டிடத்தையோ தமக்கென உரிய ஆளணியோ இல்லாது மிகவும் குறுகிய சேவையை வழங்கி வருகின்றது. பின்தங்கிய இடங்களில் எதுவிதமான நவீன தொழில்நுட்ப தொடர்பாடல் வசதிகள், இன்டர்நெட், இமெயில் போன்ற வசதிகள் அற்ற இடங்களில் இந்த தபால் சேவையானது மிகவும் அளப்பெரிய ஒரு தேவையாக இருக்கின்றது. அந்த வகையிலே சில உபதபாலகங்களை நாம் அங்கு சென்று காக்கின்ற பொழுது அது ஒரு கோழி கூடு போல ஒரு சிறிய கூட்டினுள் இயங்கி வருவதை காணக்கூடியதாக இருக்கின்றது. குறிப்பாக பல்வேறு விதமான முல்லைத்தீவு மாவட்டத்தின் புத்துவட்டுவான் உபதபாலகம் இதுவரை புனரமைக்கப்படாது ஒரு இடிந்த கட்டிடத்தில் தொடர்ந்து செயற்பட்டு வருகின்றது. இதை விட முல்லைத்தீவின் எல்லை பகுதியாக இருக்கிற கொக்கு தொடுவாய் தபாலகம் இதுவரை மீள திறக்கப்படாமல் இருக்கின்றது. இவ்வாறான இந்த குறைபாடுகளை நீக்கி இந்த தபாலக சேவை தபாலக துறையானது தன்னுடைய சேவையை மிகவும் சிறந்த வகையிலே நடாத்துவதற்கு அதற்குரிய நிதிகளை ஒதுக்கீடு செய்து அந்த நிதிகளின் மூலமாக சிறந்த சேவையை ஆற்றுவதற்குரிய நல்ல முன்னெடுப்புகளை மேற்கொள்ள வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு இந்த சமயம் சார்ந்ததாக சில இந்த 2017 வரவு செலவு திட்ட நிதி ஒதுக்கீட்டிலே பிரிவினாக்களின் உட்கட்டமைப்பு வசதிகளை மேம்படுத்துவதும் அந்த பிரிவினாக்களில் கல்வி கற்கின்ற பிக்குகளுக்கு மாதாந்த கொடுப்பனவுகளை மேற்கொள்வதற்காகவும் நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இந்த இடத்திலே இந்து சமயத்தினுடைய மறுமலர்ச்சியை ஏற்படுத்த வேண்டிய இந்த நிலையிலே இன்று இந்த யுத்தத்திலே தோற்று போன மக்கள் யுத்த விரக்தி என் விளிம்பில் இருக்கின்ற மக்களுக்கு சமயத்தோடு சார்ந்த சில பல வேலைகளை முன்னெடுக்க வேண்டிய ஒரு தேவை இருக்கின்றது. ஆகவே எவ்வாறு இந்த பௌத்த மதத்திற்கு விசேடமான நிதி ஒதுக்கீடு செய்யப்பட்டதோ அதே போன்று இந்த இன்றைய இந்த விவாதத்தில் இந்து மத அலுவல்கள் அமைச்சையும் ஒன்றாக இணைத்திருக்க வேண்டும். அதிலும் ஒரு பிரிவினை காட்டப்பட்டு விட்டது. ஆனால் அன்று மீள்குடியேற்ற அமைச்சின் கீழ் இந்து மத அலுவல்கள் அமைச்சம் வருவதனால் மீள்குடியேற்றம் தொடர்பாக பல்வேறு விதமான வடக்கிலே தீர்க்கப்படாத பிரச்சனைகள், குறிப்பாக வீடு அமைத்து கொடுத்தல் தொடர்பான பிரச்சனைகள் தொடர்பாக விசேடமாக கவனம் செலுத்தப்பட்டதே தவிர இந்த இந்து மத அலுவல்கள் தொடர்பான அமைச்சு தொடர்பாக எதுவித கவனமும் அன்று செலுத்தப்படாத ஒரு நிலை காணப்பட்டது. ஆகவே இந்த மதத்தின் இந்த யுத்தத்தின் விளிம்பிலே இருக்கின்ற யுத்தத்திலே தோற்று போய் இருக்கின்ற மத மக்களுக்கு எமது இளம் சமுதாயத்தை நல்வழிப்படுத்துவதற்கு அவர்களுக்கு அந்த துறைக்கும் விசேடமாக நிதிகளை ஒதுக்கி அதனையும் வளர்த்தெடுக்கக்கூடிய வகையிலே நிதி ஒதுக்கீடுகள் மேற்கொள்ளப்பட வேண்டும். இதனை விட இந்த வடகிழக்கிலே சமாதானம் சுகவாழ்வு உருவாக்கும் இலக்கினை கொண்டு நிகழ்ச்சி திட்டங்களுக்காக ₹50 மில்லியன் ஒதுக்கீடு செய்யப்படுகின்றது. இந்த சமாதானம் சுகவாழ்வுக்காக ஒதுக்கீடு செய்யப்பட்ட இந்த நிதி ஒதுக்கீடு தொடர்பாக நான் என்னுடைய வரவேற்பினை கூறுகின்ற அதே வேளையிலே இந்த நிதி ஒதுக்கீடுகளை சம்பந்தப்பட்ட திணைக்களங்களுக்கு ஒதுக்கீடு செய்கின்ற பொழுது அவை சரியான முறையிலே அங்கே சமாதானம் ஏற்படக்கூடிய வகையில் சுக வாழ்வை மக்களுக்கு ஏற்படுத்தி கொடுக்க வகையிலே திட்டங்கள் வகுக்கப்பட வேண்டும். அது சரியான ஒரு பொறிமுறையின் ஊடாக அந்த நிதிகள் பயன்படுத்தப்பட வேண்டும் என்பதோடு கலைஞர்களை பயிற்றுவிப்பதற்கும் தொழில்நுட்பவியலாளர்களின் இயல் அளவை விரிவடைய செய்வதற்குமாக ₹50 மில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இந்த கலைஞர்களின் நிலை இந்த வடகிழக்கு பகுதியிலே இன்று கேள்விக்குறியாக போய்விட்டது. எமது தமிழின் பாரம்பரிய கலைகள் இன்று அழிந்து போகின்ற நிலை காணப்படுகின்றது. இறுதி யுத்தத்தின் பொழுது இந்த கலைஞர்கள் தங்களுடைய கலை தொடர்பான பல உபகரணங்களை அது தொடர்பான வாத்திய கருவிகளை அனைத்தையும் தொலைத்து இன்று வரை வெறுங்கையோடு நிற்கின்றார்கள். ஆனால் அவர்கள் பல இந்த கலை சார்ந்த மன்றங்களை ஆரம்பித்திருந்தாலும் அவற்றை கொண்டு இயக்கக்கூடிய நிதி அங்கு பற்றாக்குறையாக இருக்கின்றது. ஆகவே இந்த இவ்வாறாக கலைஞர்களை பயிற்றுவிப்பதற்கென ஒதுக்கப்பட்ட இந்த ₹50 மில்லியன் இந்த யுத்தத்திலே இருந்து மீண்டெழுந்த அந்த கலைஞர்களுக்கு கொடுத்து அவர்கள் அந்த பாரம்பரிய கலைகளை தொடர்ந்து வளர்க்கின்ற வகையிலே அவர்களை ஊக்குவிக்க வேண்டும். இதனை விடுத்து இந்த கலைஞர்களை ஊக்குவித்தல் மதம் சார்ந்த நடவடிக்கைகளை எடுத்தல் என்பதற்கு பதிலாக எமது பிரதேசங்களிலே மதுபான சாலைகளை திறந்து வைத்தலும் மதுபான சாலைகளை திறந்து வைத்தலும் அந்த மதுபான சாலைகள் ஊடாக எமது இளைஞர்களை பிழையான வழிகளில் வழிகாட்டுவதுமான செயல்களை அங்கு வளர்ந்து கொண்டு செல்கின்றது. இவற்றை விடுத்து அனைத்து மதமும் அனைத்து இனமும் ஒன்றாக ஒருமித்து நல்லிணக்கத்தோடு வாழக்கூடிய வகையிலே திட்டங்கள் வகுக்கப்பட்டு அவை முன்னெடுக்கப்பட வேண்டும் என்று கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ. நெக்ஸ்ட் ஹானரபிள் இம்ரான் மஹரூப்.
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். இன்று விவாதத்துக்கு எடுக்கப்பட்டிருக்கின்ற இந்த அமைச்சுக்களிலே பேசுவதற்கு நேரம் ஒதுக்கியதுக்கு நான் முதலே நன்றி கூறிக்கொள்வதோடு, உண்மையிலே தகவல் தொழில்நுட்பம் வளர்ச்சி அடைந்துள்ள இந்த காலத்தில் தகவல் பரிமாற்றம் பல்வேறு வழிகளிலே முன்னெடுக்கப்பட்டு வருகின்றன. இந்த சவால்களுக்கு மத்தியில் தபால் சேவை மிகவும் சிறப்பாக நடத்தப்படுகிறது என்ற வகையிலே தபால் அமைச்சர் மற்றும் பிரதி அமைச்சர் மற்றும் அதிகாரிகளை பாராட்டாமல் நாம் இருக்க முடியாது. திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையிலே தபால் சேவையிலே சில குறைபாடுகள் நிலவுகின்றன. அவை நிவர்த்தி செய்யப்பட வேண்டிய நிலைப்பாட்டிலே இன்று இருந்து கொண்டிருக்கின்றது. இப்பொழுது திருகோணமலைக்கான இரவு தபால் ரயில் சேவைகள் கல்லோயாவில் தாமதிப்பதனால் திருகோணமலைக்கான தபால் சேவைகள் தாவம் அதாவது உரிய நேரத்துக்கு கிடைக்காத ஒரு நிலைப்பாட்டிலே இருந்து கொண்டிருக்கின்றது. எனவே கல்லோயாவில் இருந்து திருகோணமலைக்கு வேன் மூலம் தபால் பொதிகளை எடுத்து வந்து விநியோகிக்கின்ற ஏற்பாடுகளை செய்ய வேண்டும். இதன் மூலம் முழு மாவட்டத்திலும் தபால் தாமதங்களை குறைக்க முடியும் என்ற ஒரு விடயத்தை கௌரவ அமைச்சர் அவர்கள் முன்னெடுக்க வேண்டும். கிண்ணியா அஞ்சல் அலுவலகம் சுமார் 50,000 மக்கள் சேவைகளை வழங்குகின்ற ஒரு அஞ்சல் அலுவலமாக இருந்த போதிலும் இங்கு போதுமான ஆளணி வசதிகள் போதாத நிலையிலே இருந்து கொண்டிருக்கின்றது. குறிப்பாக தபால் அலுவலர்கள் தபால் காலர்கள் இங்கு போதுமான அளவிலே இல்லை என்பதனாலும், இருக்கின்ற ஊழியர்கள் மிகவும் சிரமத்தின் மத்தியிலே அவர்களுடைய செயற்பாடுகளை அவர்கள் மேற்கொள்ளுகின்ற ஒரு நிலைப்பாட்டிலுமே இருந்து கொண்டிருக்கின்றது. அயலில் இருக்கின்ற அஞ்சல் அலுவலகங்களுடன் ஒப்பிடுகின்ற சந்தர்ப்பத்திலே இங்கு ஒரு பாரிய அநீதி காணப்படுகின்ற அளவுக்கு இன்று இந்த தபால் சேவை இருக்கின்ற ஒரு நிலைப்பாடு இருக்கின்றது. அதே போலதான் குறிஞ்சாக்கேணி அஞ்சல் அலுவலகத்திலும் போதுமான ஆளணிகள் இல்லை. எனவே தேவையான ஆளணிகள் வளகங்களை பெற்றுக் கொடுத்து இந்த அநீதிகள் கலைக்கப்பட வேண்டும் என்பதையும் கௌரவ அமைச்சர் அவர்களிடம் நான் இந்த இடத்திலே வேண்டிக் கொள்கின்றேன். மௌருஃப் கிராமம் ஆயிலியடி உப அஞ்சல் அலுவலகங்கள் தபால்காரர்களின் எண்ணிக்கை அதிகரிக்கப்பட வேண்டும். இதற்கான விடயங்கள் அமைச்சர் அவர்களுக்கு சமர்ப்பிக்கப்பட்டிருக்கின்றன. அதற்கான நடவடிக்கைகளை மிக விரைவிலே எடுக்க வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் கூறிக்கொள்ளுகின்றேன். கௌரவ தவிசாளர் அவர்களே, முஸ்லிம் கலாச்சார திணைக்களத்தின் செயற்பாடுகள் வினைத்திறங்கள் மிகுந்ததாக மாற்றப்பட வேண்டிய ஒரு நிலைப்பாட்டில் இருந்து கொண்டிருக்கின்றது. இதற்கு தேவையான ஆளணி வளம் அதிகரிக்கப்பட வேண்டும். முன்னாள் ஜனாதிபதி அமரர் ரணசிங்க பிரேமதாஸ் அவர்களுடைய காலத்திலே முஸ்லிம் கலைஞர்கள் கௌரவிக்கின்ற ஒரு செயற்பாடுகள் இருந்தது. அதே போன்று வருடாந்தம் கலைஞர்கள் இலக்கியவாதிகள் கல்வி மான்கள் சாதனையாளர்கள் கௌரவிக்கப்பட வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். பள்ளிவாயல் விடயங்களிலே ஒவ்வொரு ஆண்டும் ஒதுக்கப்படுகின்ற நிதிகள் இந்த ஆண்டு போதுமான அளவு ஒதுக்கப்படாமையும் அல்லது இல்லை என்ற ஒரு விடயத்தையும் நான் இந்த இடத்திலே கூறிக்கொள்ள வேண்டும். சுமார் ஒவ்வொரு வருடங்களும் பள்ளிகளுக்கு தரப்படுகின்ற அல்லது கோயில்களுக்கு கொடுக்கப்படுகின்ற அல்லது பன்சலைகளுக்கு வழங்கப்படுகின்ற நிதிகளை விட இன்று நாங்கள் திருகோணமலை மாவட்டத்திலே இருக்கின்ற பள்ளிகளுக்கு ஒதுக்கப்பட்டிருக்கின்ற எண்ணிக்கையை பார்க்கின்ற சந்தர்ப்பத்திலே மிகவும் கவலை அளிக்குகின்ற ஒரு விடயமாக இருந்து கொண்டிருக்கின்றது. ஏனெனில் இதுவரைக்கும் எங்களுக்கு எந்த பள்ளிக்கும் நிதி ஒதுக்கீடு செய்யப்படாத ஒரு நிலை இன்று காணப்படுகின்றது. அது மட்டுமல்லாமல் இப்பொழுது அண்மையிலே தலை தூக்கியிருக்கின்ற ஒரு பிரச்சினை, சென்ற அரசாங்கத்தினுடைய காலத்திலே எங்களுடைய பெண்கள் அணிந்து வருகின்ற அபாயாக்கள் தலை தூக்கிய அந்த சென்ற அரசாங்கத்தை போன்று இப்பொழுது இந்த காலத்திலும் அந்த தலை தூக்குகின்ற ஒரு செயற்பாடு இன்று எங்களுடைய திருகோணமலை மாவட்டத்திலே எழுந்திருக்கின்றன. அன்று நாங்கள் எதிர்க்கட்சியிலே இருக்கின்ற சந்தர்ப்பத்திலே எத்தனையோ உடையங்களை முன்னெடுத்து எத்தனையோ டிஎஸ் ஆபீஸ்களுக்கு தடைப்பட்ட எங்களுடைய பெண்களை நாங்கள் அங்கு அவர்களை மீண்டும் அந்த வேலைகளுக்கு அனுப்புகின்ற செயற்பாடுகளிலே நாங்கள் கவனம் செலுத்தியிருந்தோம். ஆனால் இன்று பாடசாலை செல்லுகின்ற மாணவிகளை கூட உங்களுடைய அபாயாக்களை கலரிட்டு வந்து நீங்கள் உங்களுடைய பரீட்சைகளை எழுதுங்கள் என்ற செயற்பாடுகள் இன்று முன்னெடுக்கப்படுகின்றன. ஆகையால் இவ்வாறான விடயங்களை உடன் நிறுத்த வேண்டும். ஏனென்றால் இந்த நல்லாட்சியை ஏற்படுத்திய எங்களுடைய சிறுபான்மை மக்கள் ஏதோ ஒரு அடிப்படையிலே ஏதோ ஒரு எதிர்பார்ப்பிலே இன்று அந்த அரசாங்கத்தை நாங்கள் உருவாக்கி இருக்கின்றோம். ஆனால் இன்றும் இந்த நிலையிலும் அவ்வாறான செயற்பாடுகள் நடத்துகின்ற சந்தர்ப்பத்திலே இது கவனிக்கப்பட வேண்டிய ஒரு விடயமாக இருக்கின்றது. ஆகையால் நேரம் போதாமையாக இருந்தாலும் நான் கௌரவ அமைச்சர் அவர்களிடம் கூறுகின்ற ஒரு விடயம், நாங்கள் எங்களுடைய முஸ்லீம் அமைச்சர்கள் அல்லது அமைச்சு என்று பார்க்காமல் நாங்கள் புத்தாசன இந்து முஸ்லீம் கிறிஸ்துவ விவகார அமைச்சுக்கள் ஒன்றிணைவதன் மூலம் சமூக ஒற்றுமைக்கான பொது வேலை திட்டம் ஒன்றை நாங்கள் எல்லா அமைச்சுகளும் முன்னெடுக்க வேண்டும் என்பதையும் கூறிக்கொள்வதோடு, இன்று இனத்துவேசங்களை கக்குகின்றவர்களை நாங்கள் அவர்களை தொடர்ந்து அவர்களுடைய வளர்ச்சியிலே அவர்களை வளர்த்து விடாமல் அவர்களை முடக்குகின்ற அல்லது அந்த செயற்பாடுகளை இடை நிறுத்துகின்ற அளவுக்கு எங்களுடைய செயற்பாட்டை ஒன்றை நாங்கள் வழங்க வேண்டும் என்பதை இந்த இடத்திலே கூறிக்கொண்டு, மீதி சில விடயங்கள் எங்களுடைய பிரதேசத்தில் இருக்கின்ற குறைபாடுகள் முஸ்லீம்களை எதிர்நோக்குகின்ற பிரச்சனைகள் எங்களுடைய தபால் சம்பந்தப்பட்ட பிரச்சனைகளை நான் ஹென்சாட் படுத்துமாறு இந்த இடத்திலே கேட்டுக்கொண்டு என்னுடைய உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி.